SBS Radio.
පෙබරවාරි මාසේ 15 වෙනිදා සිකුරාදා දවසේ අපි සුපුරුදු විදිහටම ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු වෙති සොයා බලන්නයි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපේ හිතවතාව සම්බන්ධ කරගෙන සිටිනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න අයිබුවන් සුබෝදෑසනක් රංගන
අයිබුවන් මදුරයි සුබෝදෑසන
හොඳයි අපි අද දවසේදී කතා බහ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දිනවල පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයත් සමග අද දවසේදී ආරම්භයට නියමිතව තිබෙන්නේ 3 වන දිනයයි මේ දින කිහිපය තුලම විශේෂ අවස්ථා අපිට දැක ගන්නට ලැබුණා විශේෂයෙන්ම විනිසුරුවන් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අපි කැමති රංගන මේ විශේෂ කාරණාත් එක්ක තරඟයේ මේ දක්වා ආපු දුර පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දැනගන්නට.
ඔව් මදුර 1993 වසරේ ආරම්භ වුණු දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ මේ වන විට තරඟාවලි 11ක් පවත්වා තිබෙනවා. කිසිදු තරඟාවලියක් දකුණු අප්‍රිකාවේදී ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව මේ දක්වා සමත් වී නැහැ. ඒ අනුව තමයි මෙම තරඟාවලියේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ ඊයේ දිනේදී නිමාවට පත්වන විට දකුණු අප්‍රිකාව මේ වන විට ශ්‍රී ලංකාවට වඩා කඩුලු 6ක් අතැතිව ලකුණු 170ක් ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව තමයි දකුණු අප්‍රිකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 235ක් ලබා ගත්තා සියලන් දැවි ඔවුන් මුහුණ දුන්නේ තන්දු අර 59 තන්දු 4කට පමණයි. ක්වින්ටන් ඩිකොක් ලකුණු 80ක් ලබා ගත්තා. දක්ෂ පන්දු යැවීමක නිරත වුණා විශ්ව ප්‍රනාන්දු කඩලු 4ක් බිඳහෙළුවා. කසුන් රාජිත කඩලු 3ක් බිඳහෙළීමට සමත් වුණා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව හොඳින් තමන්ගේ ප්‍රථම ඉනිම තන්දුවට පහර දීම ආරම්භ කළත් සියලන් දැවි ගියා ලකුණු 190කට. ශ්‍රී ලංකා කණ්ඩායමත් තමන්ගේ ප්‍රථම ඉනිමට මුහුණ දුන්නේ තන්දු අර 59යි තන්දු 2කට පමණයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 52ක් ලබා ගත්තා. මෙම ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකා නායක දිනුත් කරුණාරත්න තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 4,000 සීමාව පසු කර යන්නටත් සමත් වුණා. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට වඩා පිටුපසින් සිටියා. ජාත්‍යන්තර විස්තර විචාරකයන් සඳහන් කරේ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග කරට කර සිටින බවයි. එසේ වෙතත් දෙවන ඉනිමේදී මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවි ලකුණු 126ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව තමයි ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 170ක් ඉදිරියෙන් සිටින්නේ. මම හිතන්නේ මදුර මේ දකුණු අප්‍රිකානු ඩර්බන් තනතිරුව අනුව දෙවන ඉනිමේදී ලකුණු 250කට වඩා වැඩි ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වුවහොත් එය එතරම්ම ලෙහෙසි පහසු ඉලක්කයක් නොවනවාට කිසිම සැකයක් නැහැ. කිසිය වෙතත් සඳහන් කරන්නට ඕනේ මෙම ඉනිමේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල් දෙනේ තමන්ගේ මංගල ටෙස්ට් තරගයටයි මූණ දෙන්නේ. 150 වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් හිමි කර ගන්නට සමත් වුණා. කඩලු 2ක් බිඳහෙළීම නිසාමත් හොඳින් පන්දු යවමින් සිටින ආකාරය අපට දක්නට ලැබෙනවා. මෙම තරගයේදී විශේෂිත සිදුවීම් කිහිපයක් සිදු වුණා මදුරේ. තමයි ඉතාමත්ම දුර්වල විනිසුරු තීරණ කිහිපයක් දක්නට ලැබුණා. ප්‍රථම ඉනිමේදී හෂීම් අම්ලා දෙවිගේ ආකාරයේදී ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස විනිසුරු අලීම් ඩා විසින් සංඥා කළ කඩුල්ල මුවා කිරීමේ වර්ධට. නමුත් ඒ සම්බන්ධයෙන් පිටියේදී ක්‍රීඩකින් සාකච්ඡා කර දිමුත් කරුණාරත්න 3 වන විනිසුරු විමසීමේදී අදාළ තප්පර 15ක කාල සීමාව ඉක්මවා ගියොත් ඇති බව අලීම් ඩා විසින් සංඥා කරනු ලැබුවා. නමුත් ජාත්‍යන්තර විස්තර විචාරකයන් සඳහන් කර සිටියා ඒ වන විට ගත වී තිබුණේ තප්පර 13ක කාලයක් පමණක් බව. ඒ අනුව අලීම් ඩා විසින් සිදු වූ ඒ වරද කොතරම්ද කියවොත් 3 වන විනිසුරු තීරණ පිළිබඳව පසු අප රූපවාහිනී පුනරූපර දකින විටදී හෂීම් අම්ලා දෙවිගිය ක්‍රීඩකයෙකු ලෙස අපට පැහැදිලිවම දක්නට ලැබුණා. ඒ අනුව ඒ වරද විනිසුරුවරයා අතින් එහිදී සිදු වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන විට ඕෂිත ප්‍රනාන්දු ලකුණු 19ක් ලබාගෙන සිටියේදී කඩුල්ල මුවා සිටීමේ වරදකට හසුව දෙවි ගියා. එහිදී 3 වන විනිසුරුවරයා විමසීමක් සිදු වුණේ නැහැ ශ්‍රී ලංකාව අතින්. ඔහු නවක ක්‍රීඩකයෙකු නිසාවෙන් කෙලින්ම 3 වන විනිසුරු විමසුවේ නැහැ. නායකයාගෙන් විමසීමක් කළ අනෙක් අන්තයේ සිටි ඔහු එහිදී සඳහන් කර සිටියා දිමුත් කරුණාරත්න විසින් දෙවිගිය ක්‍රීඩකයෙකු නිසාවෙන් 3 වන විනිසුරු විමසීමක් සිදු කළ යුතු නැති බවට. නමුත් එහිදීත් අප පුනරූපණ දකින විට දකින්නට ලැබුණා ඕෂධ ප්‍රනාන්දු දෙවිගිය ක්‍රීඩකයෙක් නොවන බව. ඒ අනුව මේ වර්ධ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමේදී දැඩි ලෙස බලපෑවා. ඉන් අනතුරුව තමයි ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම බිඳ වැටෙන්නට පටන් ගත්තේ. ඒ අනුව නායකයෙකු වශයෙන් දිමුත් කරුණාරත්න තරමක් කලබල නොවී තමන්ගේ කටයුතු ඉටු කළා නම් හොඳයි කියන්නට පුළුවන්. මක් හිසාබ්යත් ඔහු පිටියේ පන්දු රකින්න යොමු කරන විටත් තාමත්ම අඩු පන්දු වාර වේගයක් සඳවාගෙන සිටින ආකාරය දක්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් තරගයෙන් පසුව ඔහුට යම් ආකාරයක දඩයක් පැනවීමට පවා ඉඩ තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අප රූපවාහිනියෙන් තරගේ නරඹන විටදී දුටු දෙයක් තමයි මදුර මේ සඳහන් කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් විනිසුරුවරයෙකුගෙන් ඉන්න ලබා ගන්නා විට ඔහුට ගරුසරු ඇතිව කතා කිරීම සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායක්. නමුත් අප දුටුවා ලහිරු තිරිමාන්න විනිසුරු අලෙන්දාගේ නමින් ආමන්ත්‍රණය කරමින් ඉන්න ඉල්ලා සිටින ආකාරය. මේ සාමාන්‍යයෙන් නිහතමානී ක්‍රීඩකයෙකුගේ ලක්ෂණයක් නොවේ. අප දන්නවා මීට පෙර කුමා ධර්මසේන පවා ICC සමග පැවැත්වුණු විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර සිටියා ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ප්‍රතිකරුවෙකු වන මහේල ජයවර්ධන තමන් සමග එකම කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වුවත් තමන් විනිසුරු දිවියට ඇතුළත් වූ පසුව සහභාගී වූ ශ්‍රී ලංකාව සමග සහභාගී වූ පළමු තරගයේදී ඉතාමත්ම ගරුසරු ඇතුව සර් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඉන්න ලබාගත් බව මෙය නිහතමානී ක්‍රීඩකයෙකුගේ ගති ලක්ෂණයක්. මේ නිහතමානී ගතිගුණ නැතිනම් විනය ක්‍රීඩකයෙකුට අවශ්‍යතම දෙයක්. ඒ අවශ්‍යතම ගතිගුණ නොමැති බව මේ වන විටත් ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකින් ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔහු ප්‍රථමිනීමේදී ඉතාමත්ම දුර්වල පඳුර එකීමකත් නිරත වුණා. පිටිකරුවෙකු ලෙස කිසිදු ලකුණක් ලබා ගන්නට මේ දක්වා සමත් වී නැහැ. මෙන්න මේ කරුණු කාරණාත් ලාබාල ක්‍රීඩකින් අධ්‍යයනය කළ යුතුයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට බලාපොරොත්තු වනවා නම් ඒ වගේම මදුර මේ තරගයේ ජාත්‍යන්තර විස්තර විචාරකින් තවත් රූපරාම කිහිපයක් ඉදිරිපත් කළා. ඒ තමයි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාගාරයේ රූපරාම කිහිපයක්. එහිදී පැහැදිලිවම ඔවුන් සඳහන් කර තිබෙනවා මුද්ගික ආකාරයෙන් කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකා ක්‍රීඩකින් දවා ගන්නට පන්දු යවන්නන් ක්‍රියා කළ යුතු ආකාරය. මේ සම්බන්ධයෙන් ඒ අනුව ජාත්‍යන්තර විස්තර විචාරයේ රූපවාහිනී ආවරණයේදී සමස්ත ලෝකවාසී ක්‍රීඩා නෝලින්තම දැකගැනීමේ හැකියාව තිබුණා. කොයි ආකාරයෙන්ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් බලාපොරොත්තු වන්නේ එක් එක් ශ්‍රී ලංකේය පිටිකරුවාට පන්දු යැවීමට කියන ආකාරයක්. මෙන්න මේ කරුණු කාරණා කිහිපය අතර තමයි මේ වන විට තරංගාවලියේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වී තිබෙන්නේ. අද තරගයේ තුන්වන දිනයයි තීරණාත්මක දිනයක්. කෙසේ වෙතත් මෙම තරගයේ තීරණයක් සහිතව අවසන් වන තරගයක් බව නම් මදුර අපට මේ දින දෙක අවසන් වන විට සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා.
නවතත් කතා බහ කරන බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. නමුත් මේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා එක්දින තරගාවලිය පිළිබඳවයි දැන් කතා බහ කරන බලාපොරොත්තු වෙන්නේ.
මදුර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් මේ දිනවල දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරය කරන ලෙස වන ඔවුන් මුලින්ම සහභාගී වුණා 20-20 තරඟ තුනකට. එම තරඟ තුනම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. යනවා තුනට බිඳුවක් ලෙස 20-20 තරඟාවලියේ ජයග්‍රහණය ප්‍රහාණය දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වුණා. ඉන් අනතුරුව තමයි එක්දින තරඟාවලිය මේ දිනවල ක්‍රියාත්මක වන්නේ. පළමු එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉතාමත්ම කියුණු ජයග්‍රහණයක් හිමි වුණා ලකුණු 7ක. එහිදී දකුණු අප්‍රිකාව ලකුණු 225ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 218කට සීමා කෙරුණා. දෙවන තරඟයේ ඊයේ දිනේදී පැවැතුණා. එම තරඟයෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම රත්නසහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 30ක ඉතාමත්ම පහසු ජයග්‍රහණයක් හිමි කරගත්තා. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 268ක් ලබා ගත්තා. කඩුරු 7කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 231ක් පමණයි. සියල්ලන් දැවි එහිදී චමරේ අතපත් වූ 178ක් තුළ ලකුණු 94ක් ලබා ගත්තා. 4 පහර 13ක් සහ 6 පහර 3ක් සමගින් එසේ වෙතත් ඇගේ උත්සාහය ප්‍රමාණවත් වුණේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ලබා ගන්නට. මේ වන විට තරග තුනකින් සමාමිත එක්දින තරඟාවලිය 2.0ක් ලෙස දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ මදුර ICC කාන්තා ලෝක ශූරතා තරඟාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ තරඟාවලියක් නිසයි. එසේ වෙතත් මේ වන විට එම ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ නැතිනම් අවසන් ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාවයි. තරඟ 11කින් ජයගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණයි. තරඟ 10ක් පරාජයට පත් වී තිබෙනවා. දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ තරඟාවලියට පෙර සිටියේ 7 වන ස්ථානයේ. එසේ වෙතත් තරඟ දෙකම ජයග්‍රහණය කිරීම හිසාවෙන් එම කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. තරඟ 11කින් තරඟ 5ක් ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයත් මේ දිනවල උණුසුම මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය මේ මාසයේ අන්තිමට පැවැත්වීමට අවසාන වශයෙන් දින යොදාගෙන තිබෙනවා. ඒ අතරතුරේදී ඒ දිනය තවත් එහෙමෙහෙ වෙයිදෝ කියලා තවත් පුංචි සැකයක් මතුවෙලා තියෙනවා. රංගන, කොහොමද තත්ත්වය මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන්?
ලංකා ක්‍රිකට් නිලවරණය සුපුරුදු පරිදි පෙබරවාරි මාස 21 වෙනිදා පැවැත්වෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ හිටපු ලේකම්වරයෙකු වන මොහන්ද සිල්වා මහතාගේ වගේම හිටපු උපලේකම්වරයෙකු වන රවීන් වික්‍රමරත්න මහතාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවරගෙන තිබෙනවා. නාම යෝජනා 6කට විරෝධතා එල්ල වුණා. ඉන් 4ක් නිදුක් වී තිබෙනවා. ඒ අනුව මොහන්ද සිල්වාගේ සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව තමයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නමුත් ඔවුන් සඳහන් කරනවා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙම තීරණයට එරෙහිව අධිකරණයට යාමට බලාපොරොත්තු වන බව යම් ආකාරයකින් ඔවුන් අධිකරණයේ හමුවට ගියකොත් අධිකරණ තීන්දුවක් ලැබුණහොත් මේ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් දැබීමට වාරණ නියෝගයක් නිකුත් වුණහොත් එය ICC සමග ගැටුමක් ඇති කරන තත්ත්වයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. නමුත් එවැනි තත්ත්වයක් ඇති නොවනහොත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මාස 21 වෙනිදා උදෑසන 10ට ආරම්භ වන බව තමයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී අර්ජුන රණතුංගගේ පාර්ශවයෙන් මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. එහිදී අදහස් පළ කිරීමක් සිදු වුණා. මේ එහිදී අදහස් දැක්වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා
2015 අපි අලුත් ආණ්ඩුවක් හැදුවා. යහපාලන කියන ආණ්ඩුවක් අපේ ලොකුම බලාපොරොත්තු වුණේ ක්‍රීඩාව දියුණු කරයි කියලා. අවාසනාවකට පස්සේ දොරෙන් ජනාධිපතිතුමා ළඟට ඇවිල්ලා ක්‍රිකට් වලට රිංගපු පුද්ගලයෝ හින්දා අද ක්‍රිකට් මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය කාලේ ක්‍රීඩකයෝ 40 ගානක් ගහන අවුරුද්දයකට තමන්ගේ ක්‍රීඩා සමාජවල ඉන්න ක්‍රීඩකයෝ විතරයි ගහන්නේ. අනිත් අයට අවස්ථාව දෙන්නේ නැහැ. අනිත් එක සුදුසු කණ්ඩායමක් කවදාවත් තෝරන්න දුන්නේ නැහැ. ක්‍රිකට් එන්නෙන්නම පිරිහෙලා ගිහිල්ලා තියෙනවා. විනයක් නැහැ. තේරුම් කමිටුව වෙන පැත්තක දිව්වා. පරිපාලනය වෙන පැත්තක දිව්වා. ක්‍රීඩකයන්ට ප්‍රෙෂර් දැම්ම. ලෝකුස්සලානේ ජයග්‍රහණය කරනවා කියන එක තරම් ලේසි දෙයක් නෙමෙයි. අද ක්‍රීඩා කරන විදිහට ඉතාමත් නරක තත්ත්වයක ඉන්නේ. මේ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයට යන්නේ ඔළුව හරි තැන තියාගෙන නෙමෙයි. කොහොමද ක්‍රීඩකෙක්ට තියෙන්නේ නායකෙක්ටවත් තියනවද? නායකයා දන්නේ නැහැ ඊළඟ සංචාරය යනවද කියලා. හිටපු ගමන් නායක මාරු වෙනවා. මේක සූදුවක් නෙමෙයි. මේක ඇවිල්ලා ක්‍රීඩාවක්.
ඒ වගේම මේ අවස්ථාවේදී සභාපති ධුර අපේක්ෂක ජයන්ත ධර්මදාස මහතා මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
මේ සැරේ නිලවරණයට ඉදිරිපත් වුණේ ක්‍රිකට් වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න. දෙවැනි එක මුදල් අවභාවිතය නවත්තන්න. ඊ පෙරේද අපි දැක්කා පත්තරෙත් තියෙනවා ඇමතිතුමා කැප්ටන්ස්ලා 4 දිනෙට එන්න කියලා ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරනවා. මම හිතන්නේ ජීවිතේට අපි දැකලා නැහැ කවදාවත් එහෙම දේවල් සිද්ධ වෙනවා. අසංග කුරුසිංහ ඔස්ට්‍රේලියාවේ ටීම් එකේ ඉන්නකොට එයාව ගෙනාවා මීඩියා මැනේජර් කියලා. මේ මීඩියා මැනේජර් කියලා ගෙනල්ලා මීඩියා නෙමෙයි දුන්නේ මැනේජර් පෝස්ට් එකක් දුන්නා. සිලෙක්ෂන්ුත් දුන්නා. අන්නේ ඒ වයි වැරදි වැඩ. ක්‍රිකට් ගැන බැලුවෙම නැහැ. ක්‍රිකට් නොකර අනිත් හැම දෙයක්ම කෙරුවා.
දේශපාලනය සම්බන්ධයෙන් කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ දිනවල ශ්‍රී ලංකාව තුළ වගේම ජාත්‍යන්තරයේ තිතාම උණුසුම් චරිතයක් බවට පත්වලා තියෙනවා හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 4 දෙනෙකු පෞද්ගලිකව මුණ ගැසී තිබුණා. ඒ විස්තරත් අපි දැනගන්නට කැමති රංගන.
හරින් ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍යවරයා මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත්ම විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ නිසාවෙන් තමයි ඔහු පසුගියදා ශ්‍රී ලංකාවේදී ඇන්ජලෝ මැතිස්, ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල් වගේම ඉතර පෙරේරා සමගින් සාකච්ඡාවක් පවත්වා තිබුණේ මෙම සාකච්ඡාව පැය 2කට අධික කාලයක් පැවැත්වූ බව තමයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ. මෙය යම් ආකාරයක මත ගැටුම් කිහිපයක් සමගින් ආරම්භ වුවා. ඉතාමත්ම සමකාමීව මේ සාකච්ඡාව අවසන් කිරීමට හැකියාව ලැබූ බව තමයි අපට පසුව දැනගන්නට ලැබුණේ. මේ අතරතුර ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීන්දුව පිරණ කිහිපයක්ම ලබාගෙන තිබෙනවා. 2016-2018 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාවක් නැතිනම් ව්‍යවහාරික විගණන වාර්තාවක් ලබා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව තමයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අපට දැනගන්නට ලැබුණේ. ඒ වගේම තවත් තීන්දුව කිහිපයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුබට වී නැහැ. ඔබට මතක ඇති මදුර මා පසුගිය සතියේදී සඳහන් කර සිටියා මේ ක්‍රිකට් කණ්ඩායම විදේශ සංචාර සඳහා එක්වන විට බිරින්දෑවරුන් සහභාගී වීම යම් ආකාරයකින් සීමා කළ යුතු බව නැතිනම් එයත් කණ්ඩායමේ ඇතුළත සංගීතයට යම් ආකාරයකින් බලපෑමක් එල්ල කරන බවට මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය සතියේදී තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ තමයි දින 40කට වැඩි තරගාවලි හැර අනෙකුත් තරගාවලි සඳහා ක්‍රිකට් කණ්ඩායමේ බිරින්දෑවරුන් සහභාගී වීම සීමා කළ යුතු බවට යෝජනාවක් ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව බොහෝ විට ඉදිරි තරගාවලිවලදී මේ සම්බන්ධයෙන් යම් ආකාරයක සීමාවක් පැනවීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ. මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් බවත් සඳහන් කරන්නට ඕනේ. කරුණු කාරණා මේ ආකාරයෙන් තිබෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණු කරු ඡන්දක හතුරුසිංහ මහතා පසුගිය දිනක ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. තමන්ගේ පුහුණුකාර ධූරයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී ඔහු සඳහන් කර සිටියා. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වුණා ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ පරීක්ෂණ කිහිපයක් මෙන්න මේ තොරතුරු මාධ්‍ය මගින් නිරන්තරයෙන් වාර්තා කිරීම තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ යම් ආකාරයක අවිනිශ්චිත ස්වභාවයක් ඇති වූ බව, ඒ වගේම තේරීම් කමිටුව මාර වුණා, නායකින් මාර වුණා, පුහුණුකරුවන් මාර වුණා, මෙන්න මේ සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයට බලපෑ බව ඔහු සඳහන් කර තිබෙනවා. එන්න ඒ අනුව තමයි පසුගිය දිනවල දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජයට පත් වීමට එයත් එක් සාධකයක් බවට පත් වූ බව තමයි ඔහු සඳහන් කර තිබුණේ. ඒ වගේම ඔහුගෙන් විමසා තිබුණා ඔහුව තරඟාවලි අතරතුර තේරීම් කමිටු සමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ කාර්යයෙන් ඉවත් කිරීම කනගාටුදායක කරුණක්ද කියලා ඔහු එහිදී සඳහන් කර සිටියා. එසේ ඉවත් කිරීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බව, ඒ වගේම නිසි හේතු දැක්වීමකින් තොරව එසේ ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවත් ඔහු සඳහන් කර තිබුණා. මේ මේ ආකාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් යම් ආකාරයක අර්බුද සමයක ගමන් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විශ්වවිද්‍යාල තරඟාවලියක් මදුර අද දිනේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වනවා. ක්‍රීඩා සමාජ 24ක් මේ සඳහා සහභාගී වනවා. අවසන් මහා තරගයේ පැවැත්වීමට නියමිතයි පෙබරවාරි මාස 27 වනදා.
අපි ක්‍රිකට් ක්‍රීඩාවේ අවධානය මදක් යොමු කරනවා මලල ක්‍රීඩාව දෙසට. අද දවසේදී විශේෂයෙන්ම ඇමරිකාවෙන් අපිට සුබදායි ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඇමරිකාවේ අර්ධ මැරතන් තරගයකින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා කියලා. රංගන, අපි කැමති ඒ පිළිබඳව අවසාන වශයෙන් විස්තර දැනගන්නට.
මදුරයි ශිරුණි විජේරත්න ක්‍රීඩිකාව තමයි මේ ආකාරයෙන් ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් වී තිබෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැත්වූ අර්ධ මැරතන් තරගයකදී තමයි ඇය මේ ආකාරයෙන් ජයග්‍රහණය හිමි කරගන්නට සමත් වී තිබෙන්නේ. ඇය තමයි ශ්‍රී ලංකාවේ මේ වන විට මැරතන් ඉසව් වගේම අර්ධ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ. එසේ වෙතත් පසුගිය පැවැත්වූ මෙම අර්ධ මැරතන් තරගයේ පැය 1යි මිනිත්තු 14යි තත්පර 19කින් නිමාවට පත් කරමින් ලෝකඩ පදක්කම හිමි කරගන්නට හිරුමේ සමත් වුණා. එහි රන් පදක්කම ඇමරිකා එක්සත් ජනපදයටත් රිදී පදක්කම බ්‍රිතාන්‍යටත් හිමි වුණා. එසේ වෙතත් මෙම තරග නිමි කාලයේ මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් වාර්තා කළ අර්ධ මැරතන් තරගයේ ඉසව්වක දෙවන හොඳම කාලය ලෙසත් වාර්තා වනවා. පසුගිය වසරේ මෙම තරගයේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නටත් සමත් වුණේ හිරුනේ විජයරත්න ක්‍රීඩිකාවයි. අය මේ දිනවල 2020 ඔලිම්පික් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම වල නිරත වනවා. ඒ වගේම මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණා ඉදිරියේදී දෝහාහිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර දීමට බලාපොරොත්තුවෙන් මේ දිනවල තමන්ගේ පුහුණු වීම කටයුතු වල නිරත වෙමින් සිටින බව.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත්ත අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමුදෙන්නයි සූදානම් වෙන්නේ. අපි අවධානය යොමු කරනවා දැන් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Big Bash 2020 ක්‍රිකට් තරගාවලිය වෙතට. Big Bash තරගාවලිය අවසාන අදියරටයි දැන් එළඹිලා තිබෙන්නේ. ඊයේ දවසේදී පැවැත්වුණ ප්‍රථම අවසන් පූර්ව තරගය හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම සහ මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම කඩුලු 7කට ලකුණු 153ක් ලබා ගත්තා. නමුත් මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම පන්දුව 18යි පන්දු 5ක් තුලදී කඩුලු 4කට ලකුණු 157ක් ලබා ගනිමින් කඩුලු 6කින් මේ තරගයේ ජයග්‍රහණය කරා. ඒ අනුව මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම මෙවර Big Bash තරගාවලියේ අවසාන මහා තරගයට ඊයේ දවසේදී සුදුසුකම් ලබා ගත්තා. දෙවන අවසන් පූර්ව තරගයේ පැවැත්වෙන අද දවසේදී මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙල්බන් රෙඩිගේට්ස් කණ්ඩායම සහ සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර. ඒ සමගින් අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහ නිමාවට පත් කරන්න අපි සූදානම් වෙන්නේ. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු ගිවිගිනෙන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
Enjoy more stories in your language by visiting sbs.com.au.